මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුම්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආදි වස්තුංග ශීලයේ සමාදන් වෙන නමස්කාරයේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි විසුනාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි භාරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීවාට්ඨමක සීනං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ ධම්මං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සුනන්තු සග්ග මොක්ඛදං ධම්මා ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්මා ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්මා ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒක මූලං විරාවට්ටං තිමලං පංචපන්තරං සමුද්දං ද්වාදසාවට්ටං පාතාලං අතරි විසිති.
සදහවත් පින්නතුනි, පටිච්ච සමුප්පාද ධර්මය හරියාකාරව තේරුම් ගැනීමට විඥානයත් නාම රූපයත් අතර ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතාව ගැඹුරින් වටහා ගත යුතුව තිබෙනවා. පහුගිය දේශනා දෙකකදීම අපි මේ අන්‍යෝන්‍ය සම්බන්ධතාව දිය සුලියකට උපමා කළා. දියසුලියක ගැඹුරුම තැන තමයි පාතාලය. අද අපි මේ ඉදිරියට ගත්තු ප්‍රහේලිකා ගාථාවෙත් පාතාලයක් ගැන සඳහන් වෙනවා. අපි විමසලා බලමු මේ පටිච්චසමුප්පාද ධර්මයක් මේ පාතාලයත් අතර යම්කිසි සම්බන්ධතාවක් තියෙනවද කියලා. සංයුත්සංගයේ දේවතා සංයුත්තේ එන ප්‍රහේලිකා ගාථාවක් මේ එක්තරා දේවතාවෙක් ධර්මකාරණා හතක් උපමා වශයෙන් රූපක වශයෙන් සම්පින්දනය කරලා මේ ගාථාවකින් ඉදිරිපත් කරගත් බවයි පෙන්වුම් කරන්නේ. මේ ගාථාවේ මතුපිට අර්ථය ඉස්සෙල්ලා අපි තේරුම් ගන්න බලමු. ඒක මූලං ද්විරා වට්ටං, එක මුලක් ඇති දෙකක් අතර කරකැවෙන, තිමලං පංචපත්තරං, කිලිටි මල තුනක් ඇති පස්සාකාර පැතිරීමක් ඇති සමුද්දං ද්වාදසාවට්ටං, දියසුලි දොළසක් ඇති සමුද්‍රයේ පාතාලං අතරී ඉසි, පාතාලයෙන් ඍෂිවරයා එතෙර විය. එතකොට මේ ප්‍රහේලිකා ගාථා විතරයි එතන තියෙන්නේ. ඕක තෝරගන්න අමාරුයි. අටුවාවෙත් ඒක එක විදිහ තේරුම් දෙනවා. අපි මේ ඇත්ත වශයෙන් අමාරුයි කියලා කිව්වට මේ ගාථාවේ දැක්වෙන මේ උපමා සූත්‍ර දේශනාවල ඊයේ තැන්වල තිබෙනවා. කොටිම කියත ආරම්භයක වශයෙන් කිව්වොත් පාතාලයෙන්ම පටන් ගත්තොත් පාතාලය කියන සූත්‍රය දකින්න ලැබෙනවා සලායතන සංයුත්තේ, වේදනා සංයුත්තේ පාතාල නමින්ම සූත්‍රයක් තියෙනවා. ඒකෙදි මෙන්න මෙහෙම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ශාරීරිකාණං කෝ ඒතං භික්ඛවේ දුක්ඛාණං වේදනාණං අධිවචනං යදිනං පාතාලෝති. මහණෙනි, ශාරීරික දුක් වේදනා වලටම වෙන නමක් තමයි පාතාලය කියලා කියන්නේ. ඔන්න එතකොට පාතාලය මේ පින්නතුන් අඳුනගත්තා. ඊළඟට සමුද්‍රය කියන්නේ මොකද්ද, මුහුය මොකද්ද කියන එකක්, ඒකත් අපට අහුවෙනවා ඒ සලායතන වගේම එන සමුද්ද සූත්‍රයෙන්. ඒකෙන් මේ විදිහටයි දැක්වෙන්නේ. චක්ඛු භික්ඛවේ පුරිසස්ස සමුද්දෝ තස්ස රූපමයෝ වේගෝ යෝතං රූපමයං වේගං සහති අයං උච්චති භික්ඛවේ අතරි චක්ඛු සමුද්දං සූමින් සාවට්ටං සදාහං සරඛසං තින්නෝ පාරගතෝ තලුවේ තිට්ඨති බ්‍රාහ්මනෝ. මේකේ තේරුම, මහණෙනි, මේ ඇස පුරුෂයෙකුට සමුද්‍රයකි, මුහුදකි. මේ මුහුදේ රූප නැමැති රළවේග තියෙනවා. යම් කෙනෙක් මේ රූපමය රළවේග දරාගනීත, එහෙම නැත්නම් ඒවට ඔරොත්තු දෙනවද? එබඳු ඒ පුද්ගලයා හඳුන්වන්නේ ඒ පුද්ගලයා රළ සහිත, දියසුලි සහිත, ග්‍රහණ සහිත, ඒ කියන්නේ අල්ලා ගැනීම සහිත, රකුසන් සහිත මේ චක්කු සමුද්‍රයෙන් එතර වෙලා එගොඩට ගිහිල්ලා ඉන්න බ්‍රාහ්මණය හැටියට රහතන් වහන්සේ ගැනයි කියන්නේ. ඒ විදිහටම ඇස ගැන කිව්වා වගේම කන ගැනත් මේ පින්වතුන් දන්නවා. ආයතන හය ඇස, කන, නාසය, දිව, කය, මන. ඇත්ත වශයෙන් අපිට ඉන්ද්‍රිය කියලා කියන්න පුළුවන්. මේ ඉන්ද්‍රිය හය, ඉන්ද්‍රිය හය ඒවට අදාළ අරමුණු හඳුන්වලා තියෙන්නේ රළ හැටියට. දැන් මේ රළ කියන වචනයට මේ කාලේ පාවිච්චි වෙනෝනේ තරංග කියලා. මේක අපි ටිකක් එහෙම විදිහට හිතලා බලමු. මේක ඇත්ත වශයෙන් මේ සලායතන මුල් කරගෙන භාවනා කරන යෝගාවචනින්ට වටිනා සූත්‍රයක්. මේ ඇහැ කියන මුහුදේ රූප නැමැති රළ වේග තියෙනවා, තරංග තියෙනවා. මේ රූප තරංග වලට අහු වුණොත් දියසුලියට ඇදිලා ගිහිල්ලා, රූප නැමැති ඒ දියසුලියට ඇදිලා ගිහිල්ලා අන්තිමට ග්‍රහණයට අහු වෙලා රූප රකුසන්ට බිලි වෙනවා. ඒ වගේමයි කන, ඔන්න තරංග කතාවට හොඳට ගැලපෙනකොට. කන නැමැති මුහුදේ ශබ්ද තරංග තියෙනවා. මේ ශබ්ද තරංග වේගයට අහුනොත් මොකද වෙන්නේ? ඒ දියසුලියට අහු වෙලා, ග්‍රහණයට අහු වෙලා ශබ්ද රකුසන්ට ගොදුරු වෙනවා. ওই විදිහට හිතා ගන්න වෙන එකක් තමයි හිත පිළිබඳවක් තියෙනවා. මනසට ධම්ම තරංග, ධම්ම රැලි. මේක විදර්ශනාට හොඳක් උපකාර වෙන දෙයක්. අපි මේක වරක් දැක්කයි, ඔක දැක්කයි, එක සැරයක් දැක්කයි කියුවාට මෙතන රළ වේග ගොඩක්. අපි දන්නේම නැතුව ඒ රළ ඒ රැලි රළ වෙලා අන්තිමට ඒ රළ ගෙඩි වෙලට අපි අහු වෙනවා. ඔන්න එකයි එක ඒක අමතර දෙයක් මේක ආශ්‍රයෙන් ගන්න ගත යුතු. ඉතින් ඔන්න සමුද්‍රයේ එහෙම තේරුම් ගන්න. ඊළඟට ද්වාදස වට්ටම් දොළොස් දිය සුලියක් ගැන කියවෙනවා. දිය සුලිය අමුතුවෙන් ඒක සූත්‍රයක් ඕනේ. ඔය සූත්‍රයෙන්ම හෙළි වුණානේ අර ආවට්ට කියලා කියවුණනේ සාවට්ටම් දිය සුලි සහිත මුහුදේ කියලා. ඒකෝට දිය සුලි සහිත මුහුදේ කියන එක මෙතන 12ක් වෙලා තියෙන්නේ. කොහොමද? ඇසත් රූපයත් කනත් ශබ්දයත් ওই විදිහට සලකා ගන්න. ඇස කන නාසය දිවකය මන රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ඒ එක එකක්ම ලෝකයා තුල තියෙනවා. ඒව ආත්මය හැටියට සලකන. ඇසත් ආත්මයක් හැටියට සලකනවා, රූපයත් ආත්මයක් හැටියට සලකනවා, කනත් ආත්මයක් හැටියට සලකනවා, ශබ්දයත් ආත්මය. ඒක නිසා තමයි ඔය අනාත්ම ඒ පිළිබඳ සංඥාවේදී චක්කුන් අනත්තා, රූපං අනත්තා, සෝතං අනත්තා කියලා හැම භාවනා කරන්න කියලා තියෙනවා. එතකොට ඒ ආත්ම සංඥා තුලින් ඇහැ වටෙත් රළ වේග කරකැවෙනවා, රූපය වටෙත් කරකැවෙනවා. ඔහොම කරකැවිලා තමයි සුයේ සුලියට අහු වෙන්නේ. ඔන්න එතකොට සාවට් අය දොළොස් ආවට්ටිය දොළොස් දිය සුලිය ඒක තුලින් මේ පින්නතුන් හින්දු හඳුනාගත්තා. ඊළඟට පැතිරීම් පහ මොනවද කියන එක පංචපත්තරන්. මේ පැතිරීම් පහ අපට සංයුත්තනිකායේ සඝාතක වගේ මාරදීතු සූත්‍රයේ කියවෙනවා. පංචෝඝතින්නෝ අතරීද චට්ටං ඔය රහතන් වහන්සේ පිළිබඳව සැඬ වතුරු පහකින් ඈතර වුණා කියලා කියනවා. මේ සැඬ වතුරු පහ තමයි අපිට ගන්න තියෙන්නේ පංචකාම සම්පත්තිය. පංචකාම සම්පත්තිය තුලයි පැතිරෙන්නේ. ඒ පැතිරීම ප්‍රතිඵලය මොකක්ද? මල තුනකට අහු වෙනවා, කිලිටි තුනකට අහු වෙනවා. ඒ කිලිටි තුනත් අපට එක්තරා සූත්‍රයකින් හෙළි වෙනවා. ඒත් වේදනා සංයුත්තේ බාලිසික සූත්‍රයේ. බාලිසික සූත්‍රයේ මෙන්න මෙහෙම සඳහන් වෙනවා. යස්ස රාගෝච දෝසෝච අවිජ්ජාච විරාජිතා සෝ ඉමං සමුද්දං සදාහං සරක්ඛසං සෞමි භයං දුත්තරං අච්චතරි. මේ කියන්නේ යමකු තුල රාගයත් ද්වේෂයත් අවිද්‍යාවත් විරාජිතා කියන්නේ මැකී ගොස් ඇද්ද. මේ රහතන් වහන්සේ ගැන කියන්නේ. එබඳු ඒ රහතන් වහන්සේ ඔන්න ඊතර වුණා අර කියාපු ග්‍රහණ සහිත, දියසුලි සහිත, ඊළඟට රළ සහිත මේ මුහුදින් අසනමැති මුහුදින් ඊතරුණා වගේ. ඒ ඊතරුණා කියන එක මේ ඔක්කොම පෙළ ගැහිලා ඉන හැටි බලන්න. එතකොට ඔන්න ඒ රාග දෝෂ ද්වේෂ අවිජ්ජා කියන එක මල හැටියට තේරුම් ගන්න. ඊළඟට හිමලං පංචපත්තරං සමුද්දං. ඊළඟට ඔන්න ඊළඟට තියෙන දිරාවට්ටං කියන එක ආවට්ට දෙක. ඒ කියන්නේ දෙකක් අතර කරකැවීම මොකද්ද කියන එකත් ඒකටත් අපිට අහු වෙනවා. ඒත් වේදනා සංයුත්තේ මෙන්න මෙහෙම සඳහන් වෙනවා සල්ලත් තියෙන කියන සූත්‍රයේ අශෘතවත් ප්‍රත්‍යඥා පිළිබඳ. අශෘතවත් ප්‍රත්‍යඥා කියලා කියන්නේ පින්නතුනි ධර්මයේ තේරුම් ගත්තේ නැති සාමාන්‍ය පුදුණා ප්‍රත්‍යඥා පුද්ගලයා. ඒ පුද්ගලයා පිළිබඳ මෙහෙම සඳහන් වෙනවා දුක්ඛාය වේදනාය පුට්ටෝ සමානෝ කාම සුඛං අභිනන්දති කං කිස්ස හේතු. ඒ කියන්නේ අශෘතවත් ප්‍රත්‍යඥා දුක් වේදනාවෙන් ස්පර්ශ කරනු ලැබුවේ කාම සුඛය පිළිබඳව සතුටු වේ. මක් නිසාද යත් එනෙහි භික්කවේ අසුතවා පුතුජනෝ පජානාති දුක්ඛාය වේදනාය නිස්සරණං අඤ්ඤත්‍ර කාම සුඛ. ඒ පුහුදුනා දන්නේ නැහැ කාමසුඛය ඇර මේ දුක් වේදනාවෙන් නික්මීමක්. ඒක නිසා මේ සාමාන්‍ය ලෝකයා සැප දුක් අතර කරකැවෙනවා. අපි අර ඉස්සේ සීසෝ පැදිල්ලක් කියලා හැම කිව්වේ ඒ නොදුක් නොසුව වේදනාව පිළිබඳව අවිද්‍යාව තියෙනවා. ඒක දන්නේ නැහැ, ඒකට කැමතිත් නැහැ. නොදුක් නොසුව වේදනාව කියලා කියන්නේ මධ්‍යස්ත වේදනාවට කැමතිත් නැහැ. එතන අවිද්‍යාව තියෙනවා. ඊනාට සැප වේදනාව යටින් රාගානුසය තියෙනවා. දුක් වේදනාව යටින් ප්‍රතිගානුසය තියෙනවා. ඔන්න එතකොට ගැලපෙන්නේ නෝ රාග දෝෂ අවිජ්ජා කියන මල තුන වැඩෙනවා. ඔන්න එතකොට ඒකත් කිව්වා. ඊළඟට ඔන්න ඊළඟට එන අතිමට එන්නේ අපි ඒක මූලම් මොකක්ද මේ තනි මුල ඒක මූලය. ඒකත් අපට හෙළි වෙනවා ඒත් වේදනා සංයුත්තෙම ඒ නමින්ම තියෙන පස්ස මූලක සූත්‍රයෙන්. පස්ස මූලක සූත්‍රයෙන් ඒක මෙන්න මෙහෙම සඳහන් වෙනවා. තිස්සෝ ඉමා භික්කවේ වේදනා පස්සජා පස්ස මූලකා පස්ස නිදානා පස්ස සමුදයා කත්මා තිස්සෝ සුඛා වේදනා දුක්ඛා වේදනා අදුකම සුඛා. මහණෙනි මෙන්න මෙහෙම වේදනා තුනක් තියෙනවා. ස්පර්ශයෙන් හටගත්, ස්පර්ශය මුල් කරගත්, ස්පර්ශය නිදාන කරගත්, ස්පර්ශයෙන් හටගත්, ස්පර්ශය සමුදය කරගත්. මොනවද වේදනා තුන? සැප වේදනාව, දුක් වේදනාව, නොදුක් නොසු වේදනාව. ඉතින් අපිට ඕන කරන කාරණේ අන්න අර ස්පස්ස මූලකා කියලා එතන කියවෙනවා. ස්පර්ශය මුල් කරගෙනයි මේ වේදනාව තියෙන්නේ. ඉතින් අපි මේ විදිහට තේරුවට මොකද කවුරුත් වගේ පිළිගන්නේ මේ අටුවාචාරින් වහන්සේගේ ඒ අටුවාවල සඳහන් වෙන්නේ නම් වෙන විවරණයක්. මේ පින්නතුන්ට ඕක නම් ඒකත් පිළිගන්න පුළුවන් වෙන්න අපි ඒකත් මේ අවස්ථාවේ සඳහන් කරනවා. අපි මේ පාතාලයේ ඉඳලා උඩට විවරණය කළා අටුවාචාරින් වහන්සේ මුල ඉඳලා පාතාලය දක්වා විවරණය කරනවා මෙහෙම. ඒක මූලං කියන එක අටුවාවේ තෝරන්නේ මෙහෙමයි. සංසාරේ සත්‍යා මේ සංසාරේ පැවැත්මට හේතු වෙන්නේ ඒකට මුල අවිද්‍යාවයි තණ්හාවයි කියන මුල් දෙකක් තියෙනවා. හැබැයි මොනියම් හේතුවකින් හෝ අටුවාචාරින් වහන්සේ කියනවා මෙතෙන්දී අපි ගන්න ඕනේ තණ්හාවයි. ඔන්න මතක තියාගන්න අටුවාවේ කියන්නේ එකම මුල නම් තණ්හාවයි. ඊළඟට දිරාවට්ටම් දෙකක් අතර කරකැවීම කියන එක අටුවාවේ තෝරන්නේ ශාස්ත්‍රීය දෘෂ්ටියයි උච්ඡේද දෘෂ්ටියයි අතරේ ලෝකය කරකැවෙන්නේ. ඔන්න ඔහමයි තෝරන්නේ. ඒක මුලං දිරාවට්ටම්. ඊළඟට පංචපත්තරං කියන එක නම් පැතිරීම් පහ කියන එක නම් අර අපි කිව්වාගේම පංචකාමී කියන එක අටුවා පිළිගන්නවා. තිමලං කියලා කියන්නේ මල තුන, කිලිටි තුන, රාග දෝෂ මොහ කියලා තෝරනවා. අපි කිව්වා අවිජ්ජා කියලා රාග දෝෂ මොහ කියලා තෝරනවා. ඊළඟට සමුත්ත කියන එක මුහුද තෝරන්නේ ඒ තණ්හාව හැටියට. මුහුද තණ්හාවම සමුද්දම්. ඊළඟට දියසුලි හඳුන්වන්නේ නම් අර අපි කිව්වා වගේම 12 ආයතන හැටියට. ආයතන 12 හැටියට. එතෙන්දී අපි කිව්වා අදහසම තමයි එතනත් තියෙන්නේ. නමුත් ඔන්න අන්තිමට පාතාලය තෝරන්නේ ඒකත් තණ්හාව හැටියට. එතකොට මේ අටුවාවේ කියන හැටියට මේ උපමා හතෙන් තුනක්ම තණ්හාව හැටියට ගන්න ඕන. ඒක කොච්චර සාධාරණද කියලා හිතලා බලන්න ඕනේ අර්ථවත්ද කියලා. මුලත් තණ්හාවයි මේ මුහුදත් තණ්හාවයි ඔය විදිහට ඒ තණ්හාව තුන් තැනකම තියෙනවා මෙතන. ඒක එච්චර ගැළපෙන්නේ නැහැ පාතාලයක් තණ්හාව. ඒකයි අපි ඔය කිව්වේ මේක වටිනාම සූත්‍රයක්. එතකොට මේ සූත්‍රයේ තුලින් අපි මතු කරගන්න වැදගත්ම කාරණිය තමයි මේ පස්ස මූලක කියන වචනේ. ස්පර්ශයේ තියෙන වැදගත්කම. එතකොට මේ ස්පර්ශය කියලා කියන වටිනා වචනේ ගැන සූත්‍ර දේශනා අතරින් ගැඹුරුම විවරණය අපට හමු වෙන්නේ දීඝනිකායේ මානිදාන සූත්‍රයෙන්. දැන් අපි ඒකටයි මාර්ගය. මේ මහා නිදාන සූත්‍රයේ කොයිතරම් ශ්‍රේෂ්ඨද කියතොත් සතිපට්ඨාන සූත්‍රයට කිට්ටු කරන්න පුළුවන් යම් අර්ථය යම් පේනුමකින් යම් විදියකින් යම් තරමකට. ඒ වගේම සතිපට්ඨාන සූත්‍රය වගේම ඒක දේශනා කරන්නට යෙදුනේ කුරු රටේ කම්මාස ධම්ම නැමැති නියම් ගමේදී. මෙහෙමයි සඳහන් වෙන්නේ නිදාන කතාවේදී බුදුරජාණන් වහන්සේ කුරු රටේ වැඩ වාසය කරන අවස්ථාවක ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරනවා. ස්වාමීනි මේ ආශ්චර්යයි මේක අද්භූතයි. කොයිතරම් මේ පටිච්චසමුප්පාද ධර්මයේ ගැඹුරුද ඒ වගේම ගැඹුරු හැටියට පේනනවාද කියන එක හරිම ආශ්චර්යවත්. හැබැයි භාග්‍යවතුන් වහන්සේ මට මේ ඒක එහෙම වුණාට මොකද මේ පටිච්චසමුප්පාදේ මට බොහොම සරල හැටියට වැටහෙනවා. බොහොම සරල හැටියට වැටහෙනවා. ඔන්න බුදුරජාණන් වහන්සේකට දක්වන ප්‍රතිචාරය මොකද්ද? මාහේවං ආනන්ද ආනන්ද එහෙම කියන්න එපා. එහෙම කියන්න එපා ආනන්ද. මේ පටිච්චසමුප්පාදය ගැඹුරුයි, පෙනුමටත් ගැඹුරුයි. ඊළඟට කියන එකේ වැදගත්කම මහා ආනන්ද මෙන්න මේ ධර්මය නොතේරීම නිසා වටහා නොගැනීම නිසා තමයි මේ ප්‍රජාව මේ සත්ව ප්‍රජාව මේ දීර්ඝ සංසාරයේ අවුලුණු නූල් බෝලයක් වගේ අවුලුණු බබු ස්තනවැටියක් වගේ අපායෙන් දුගතියෙන් සංසාරයෙන් බේරෙන්නේ මිදෙන්නේ නැත්තේ. ඒ තරම් ඒ ව්‍යාකූල තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ මේ පටිච්චසමුප්පාද ධර්ම නොදැනීම නිසා කියලා. ඔන්න එතන ඉඳලා බුදුරජාන් වහන්සේ හරියට ගෝලයකට යමක් තෝරලා දෙන්න වගේ මේ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද ස්වාමීන් වහන්සේට පියවරෙන් පියවරට මේ පටිච්චසමුප්පාදයේ ඉතාමත්ම ගැඹුරු අංශ කීපයක් විවරණය කරනවා. ඉතින් දැන් අත්ත වශයෙන්ම ගැඹුරු සූත්‍රයක් හැටියට බොහෝ දෙනා සලකන එක අපි තේරුම් කරන්න බලමු. ගැඹුරුයි කියලා බලන්න දෙයක් නැහැ. ඉතින් මේ ඒකෙදි අපි කෙටියෙන් කිව්වොත් ඒකේ මූලික පරමාර්ථය පෙන්වුම් කරන්නේ බුදුරජාණන් වහන්සේ අර පස්ස ගැනනේ අපි කතා කරේ. නාම රූපේ අපි කලින් කිව්වා නාමය කියලා කියන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර බව. රූපය කියලා කියන්නේ මහා භූත ධර්ම කියන පඨවි ආපෝ තේජෝ වායෝ ආශ්‍රයෙන්ගත් රූපේ සංඥා බව. එතකොට මෙතෙන්ති බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී නාමයත් රූපයත් අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවත් ඊළඟට නාම රූපයක් විඥානයක් අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවත් පුදුමාකාරයෙන් පැහැදිලි කරනවා. පියවරෙන් පියවරට ආනන්ද ස්වාමීන් වහන්සේට හේතු ගන්වමින් ප්‍රශ්නෝත්තර වශයෙන්. ඉතින් මෙතෙන්දී අපි මේ කාරණේ මේ පින්වතුන්ට තේරුම් ගන්න පුළුවන් ආකාරයට ඉදිරිපත් කරන්න බලනවා. ඉස්සෙල්ලාම කියන්න තියෙන්නේ මේ සූත්‍රයේ විශේෂත්වය. දැන් බොහෝ දෙනා පටිච්චසමුප්පාදේ තෝරනකොට අපි කියවනේ ඔය සම්මත මේ හැටියට අවිජ්ජාවෙන් ඉඳලා මේ තෝරන්නේ අවිජ්ජා සංඛාර. එදා මහා ප්‍රධාන සූත්‍රයේ අවිජ්ජා සංඛාර සඳහන් වෙන්නේ නැහැ. මේ සූත්‍රයේ අවිජ්ජා සංඛාර සඳහන් වෙන්නේ නැහැ. ඒ වෙනුවට ප්‍රධාන මූලික වැදගත්ම තැන හැටියට දක්වන්නේ මෙන්න මේ විඥාන නාම රූප දෙකේ සම්බන්ධයයි. තවත් කාරණයක් බැලුව බැලමට මේ සූත්‍රයේ දැන් සාමාන්‍යයෙන් අපිට හුරු පුරුදු විඥා දැන් දන්නවනේ අවිජ්ජාපච්චය සංඛාර, සංඛාරපච්චය විඥාන, විඥානපච්චය නාම රූපං, නාම රූපච්ච සලායතන, සලායතන පච්චය පස්සු. නාම රූපියත් ස්පර්ශියත් අතර සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තු වෙනවා සලායතනිය. නමුත් මේ සූත්‍රයේ බැලුව බැලමට සලායතනිය සඳහන් වෙන්නේ නැහැ. ඒ වෙනුවට එක සූත්‍රයේ තැනක සඳහන් වෙනවා ස්පර්ශය කියන්නේ මොකද්ද කියලා. ස්පර්ශය කියලා කියන්නේ චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, ජීවා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස ඕන නොකියුවා කියලා කියන්න බෑ. එතකොට ස්පර්ශය තෝරන්නේ අන්න අර කියාපු ආයතන 6 ආශ්‍රේණුයි. ඔන්න ඊළඟට මෙතන වැදගත්ම කාරණේ තමයි අර අපි කිව්වා වගේ නාමයක් රූපයක් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාව පෙන්වුම් කිරීම. අපි එදත් පෙන්වුම් කළා නාමය කියලා කියන්නේ යමක් හඳුනා ගැනීම පිළිබඳ පැත්ත. මේ ස්පර්ශයේ තියෙන දෙපැත්ත. ගැටීමත් ගැටීම හඳුනා ගැනීමත් කියන එක. එතකොට මෙතෙන් කියන්නේ සියුම් කාරණා මෙතන බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නෝත්තර වශයෙන් ආනන්ද සාංශයට පෙන්වුම් කරන්නේ. එතන මෙන්න මේ විදිහට අමුතු වචනත් යොදනවා. අපි ඒක පුළුවන් තරම් සරල කරන්න බලන්නම්. ආනන්ද ස්වාමීන් වහන්සේට හේතු ගන්නන්නේ මෙහෙමයි. ආනන්ද කියලා එහෙම තේරුම් කරන එක අවසානයේක නිගමනයේ යම් ආකාරවලින් යම් ලකුණු වලින් යම් නිමිති වලින් යම් මාත්‍රිකාවලින් නාම කායයක් පෙන්눔 කළ හැකිද? ඒ ලකුණු ඒ ආකාර ඒ ලකුණු ඒ නිමිති ඒ මාත්‍රිකා නැතිනම් රූප කායෙහි අධිවචන සම්පස්සයක් පෙන්눔 කළ නොහැකි. මේ සූත්‍රයේ විශේෂ වචන දෙයක් සඳහන් වෙනවා අධිවචන සම්පස්ස පටිගය සම්පස්ස කියලා. මේක කලින් මතක තියාගන්න ඕන. ඒක තමයි බොහෝ දිනාට ගැටලුවක් වෙලා තියෙන්නේ. ස්පර්ශය කියන වචනය ගැන කතා කරනකොට බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි අමුතුම විදිය වචන දෙකක් අධිවචන සම්පස්ස පටිගය සම්පස්ස. ඒකෙදි දැන් අපි අර නාමය කියන එක නම් කිරීම හා සම්බන්ධව කිව්ව නිසා ඔන්න තේරුම් ගන්න ලේසි. අධිවචන කියලා කියන්නේ පින්වතුනි භාෂාව හා සම්බන්ධ දෙයක්. මොකද අධිවචන නිරුක්ති ප්‍රඥප්ති කියන ඒවා ඔය භාෂාවට අදාළයි. යමක් තේරුම් කිරීමේදී උපකාර වන දේවල්. එතකොට මේ ස්පර්ශයේ තියෙනම හඳුනා ගැනීම පැත්තක්. අධිවචන සම්පස්ස කියන්නේ ඒකයි. ඊළඟට ගැටීම් පැත්ත තමයි පටිඝ සම්පස්ස කියන්නේ. ඔන්න ඔය දෙක එකිනෙකට උපකාර වෙන හැටි පෙන්වන්න මෙතෙන්දී. ඒකට බුදුරජාණන් ඉස්සෙල්ල ප්‍රකාශ කරන්නේ යම් ආකාර ලකුණු නිමිති ආදියකින් නාම කායයක් නාමය කියන එකක් පෙන්눔 කරනවද ඒ ලකුණු නිමිති නොමැතිව රූපකායෙහි අධිවචන සම්පස්සය ගැන කතා කරන්න බැරි. රූපකාය පිළිබඳව අධිවචන කියලා කියන හඳින්වීමක් පෙන්눔 කරන්න බෑ නාම කායයක් නැත්නම්. ඔන්න ඒකේ අනිත් පැත්ත කියනවා. යම් ආකාර යම් ලකුණු යම් නිමිති යම් මාත්‍රිකාවලින් රූපකායයක් පෙන්눔 කළ හැකිද? ඒ ලකුණු ඒ නිමිති ඒ ආකාරය ආදියක් නොමැතිනම් නාම කායෙහි පටික සම්පස්සයක් පෙන්눔 කරන්න බැරි. ටිකක් හොඳට අහුම්කන්න දෙන්න කෙනාට තේරෙයි. ඔන්න මේ අපි මේක තේරුම් ගන්න කෙටි උපමාවක් කිව්වොත් ස්පර්ශය කියලා කියන්නේ නාමයේත් රූපයේත් දෙබිඩි දරුවෙක් වගේ. මොකද නාමෙහි නම් කිරීමත් අවශ්‍ය වෙනවා, රූපෙහි ගැටීමත් අවශ්‍ය වෙනවා ස්පර්ශය සම්පූර්ණයෙන් අවබෝධ කර ගැනීමට. මේ කියන්නේ සවිඥානික ලෝකයේ, අවිඥානික ලෝකයේ නෙමෙයි, සවිඥානික ලෝකයේ ගැටීම කියන එක තේරුම් ගැනීමට නාමයෙන් කියන්නේ නාමය කියලා කියනකොට මතක තියාගන්න වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන ඒ ධර්ම වලින් තමයි යමක් හඳුනගන්නේ. ඒක දන්නවනේ. එතකොට රූපය කියලා කියන්නේ ඒ හැඳින ගැනීම තුලින් මහා භූත ධර්ම වන පඨවි ආපෝ තීජෝ වායෝ ඒවා ඒවයි ගැටීමකුත් තියෙනවා. අපි කලින් කිව්වනේ කියන්නේ නැති මං හිතන්නේ අර අන්දේ ගිහිලා හිම කැටයක හැබුණොත් එහෙම ඉස්සෙල්ලාම පඨවි සංඥාව ගන්න. ඒක ටිකක් දිය වෙනකොට පස්සේ බලනකොට මෙන්න ආපෝ ඊට පස්සේ වන වායෝ. ඒ විදිහට මේ ලෝකයා හඳුනගන්නේ මහා භූත ධර්ම අන්දයා වගේම ඒවා ඊළාට ඒවා නම් කරනවා. ඉතින් කොහොම හරි ඔන්න ඒ ගැටීමකුත් අවශ්‍ය වෙනවා. එතකොට මේක නාමකායයට උපකාර වෙන ලකුණු තුලින් රූපකායයට හැඳින්වීමක් වෙනවා. රූපකායයට අදාළ නිමිති වලින් නාමකායයට ගැටීමක් වෙනවා. ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒක සම්පූර්ණ කරන තව කියනවා. ආනන්ද යම් ආකාර ලකුණු නිමිති වලින් නාමකායයක් හෝ රූපකායයක් හෝ පෙන්වුම් කළ හැකිද? ඒ ආකාර ලකුණු නිමිති ආදී නොමැතිනම් අධිවචන සම්පස්සයක්වත් පාටික සම්පස්සයක්වත් පෙන්වුම් කරන්න බැරි. ඔන්න ඊළඟට අවසාන වශයෙන් කියනවා යම් ආකාර ලකුණු නිමිති ආදීකින් නාම රූපයක් පෙන්වුම් කළ හැකිද? එහෙම එකක් නොමැතිනම් ස්පර්ශයක් කියන අවස්ථාවකුත් දැක්විය නොහැකි. ඔන්න ඒ නියම නිගමන හතර. ඉස්සෙල්ලා කිව්වේ නාමය දක්වන නාමයට අදාළ ලකුණු නොමැතිනම් රූපෙහි අධිවචන සම්පස්සයක් නැහැ. රූපයට ඕන කරන නාමයේ පිහිට. ඊළඟට කියනවා රූපයට අදාළ යම් ලකුණු නිමිති නැමෙතනම් නාමයට ගැටීම කියන සංකල්පයක කෙන්නේ නැති. ඊළඟට කියනවා ඒ දෙකම නැත්නම් අධිවචන සම්පස්සේ පැටික සම්පස්සේ දෙපැත්තත් නැහැ. අන්තිමට කියනවා නාම රූපයක් නැත්නම් පස්සේකුත් නැහැ. ඔන්න එතකොට ඒක ගැන කිව්වා. ඊළඟට අපි ඉඳ තියෙන හැටියට තව ඒ පස්සේ විවරණ කරන්න බලමු. ඊළඟට ඕන තව කාරණයකට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. එතෙන් කියන්නේ විඥානියත් නාම රූපයත් අතර සම්බන්ධය. ඒක තමයි ඊතාවත්ම ගැඹුරු තැන. ඒකෙදිත් අර බුදුරජාණන් වහන්සේ පියවරෙන් පියවරට ආනන්ද සාන්නාසයට කියන සිද්ද වෙන උත්තර දෙන්න සිද්ද වෙනවා. ඉස්සෙල්ලා පෙන්වුම් කරන්නේ ඔව් කියන එක නෙවෙයි නැtei කියන එකට උත්තර දෙන්න විදියටයි අහන්නේ බුදුරජාණන් වහන්සේ. ඔන්න මෙහෙම ඉස්සෙල්ලාම පෙන්වුම් කරන්නේ නාම රූපයට විඥානය අවශ්‍ය බව පෙන්වුම් කරන්නේ මේ විදියටයි ආනන්ද. විඥානයේ මෞගුසකට බැසගත්තේ නැතිනම් මෞගුසක නාම රූපයක් ඉතිරිවන්නේද? නැත මේ ස්වාමීන් කියලා ප්‍රකාශ කරා. ඉතින් එයින් පෙන්වුම් කරන්නේ මොකද්ද? අපි එක ඩිංගක් කියලා හිටිමු. දැන් සමහරු හිතන්නේ ඔය විදේශික කියන්නේ මේ දෙනෙකුත් බටහිර මනෝවිද්‍යාවෙන් විඥානය ගැන හිතරනේ කතා කරන්නේ, නාම රූපයක් ගැන කතා කරන්නේම නැහැනේ. මේ මරණ අවස්ථාව ගැන හැමෝම කතා කරනවා. දැන් කාලේ ওই ලස්සන වචන NDRAD මොනවද දාගෙන. නමුත් අවසානයේ බලනකොට මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මැරෙන්න කලින් මේතකොට මව කුසක නාම රූප සටහනක් ඇවිල්ලා තියෙනවා. විඥානය ගිහිල්ලා එකතු වුණේ නැත්නම් අන්න නාම රූපය එතන වැඩෙන්නේ නැහැ. එහෙ නැත්නම් විඥානය පිහිට නැත්නම් නාම රූපයක් එතන මව කුසේ ශේෂවන්නේ නැහැ. ඊළඟට කියනවා එපමණක් නෙවෙයි ඊළඟට බුදුරජාණන් වහන්සේ අහන ප්‍රශ්නේ යම් කිසි විදියකින් ආනන්ද ඒ විඥානයේ මව කුසෙන් ගිලිහි ගියොත් නාම රූපය වැඩිලා ඉත්ත්ව කියලා කියන මෙන්න මේ භව tattweට උත්පත්තියක් ලැබනවාද? මව කුසට අපි හිතමු ඒ ඉස්සෙල්ලාම අර මඩ පැල්ලම වගේ නාම රූප අවසාන හිතේ අරමුණ නාම රූපය බව දන්නවනේ. ඔය ගති නිමිත්ත ආදී වශයෙන් ඔය කියන්නේ ඒක ගිහිලා සටහන තියෙනවා. නමුත් තාම විඥානයේ අනතුරු ඒක ජීවියක් බවට පත් වුණා. ඒක සජීවී වෙන්නේ විඥානයත් එකතු වුණාම. එහෙම සජීවී වුණාට මොකද අර ඉන්න කාලය තුල කොතිකුත් මේ පින්න තුන අහලා තියෙනනේ මූඩ ගර්භ කතාන්තර එහෙම. දරුව බලාපොරොත්තු වුණාට මව්පියන් අන්තිමට බලනකොට නිකන් මස් ගුඩියක් විතරයි එළියට එන්නේ. මොකද හේතුව? අර විඥානය බැහැර වුණා. යම් කිසි කර්ම හේතුවක් නිසා විඥානය ගිලිහි ගියා නම් එහෙනම් අර නාම රූපයේ ඉත්ත්ව කියලා කියන මේ භව tattweට උත්පත්තියක් ලබන්නේ නැහැ. ඒකත් ආනන්ද සාමිසෙ පිළිගත්තා. ඔන්න එතනින් ඉනවත්තන්නේ නැහැ බුදුරජාණන් ඊළඟට ප්‍රකාශ කරනවා. යම් කිසි විදියක ආනන්ද දරුවකගේ හෝ දැරියකගේ විඥානය ලාබාල කාලයේදීම ගිලිහි ගියොත් ඒ දරුවාගේ හෝ දැරියගේ නාම රූපයේ මහත් බවට විපුල බවට වැඩෙන්නේ නැත මේ ස්වාමීනි. ඔන්න එතනොත් හිලි වෙන කාරණයක්. ඉතින් ඒ කියන්නේ අපි මේ සාමාන්‍ය ලෝකේ නාම රූපය කියලා කියන්නේ අන්න අර විඥාණය අපිට පේන්නේ නැහනේ. විඥාණයෙන් ක්‍රියාත්මක වන අර නාම රූප කොටස. එතකොට ඒක උපන්නට පස්සේ විඥාණය ගිලිහිලා ගියොත් ඒක මලකඳක් මිසක් නාම රූපයක් නෙවෙයිනේ. අන්න ඒකත් එතකොට තහවුරුනවා. ඔය කාරණා ඔය සාධක තුන ආනන්ද සායනසට හේතු ගන්නවලා ඉවරලා ඔන්න බුදුරජාණන්සේ නිගමනය දෙනවා. ඒක නිසා එම නිසා ආනන්ද එතන වචන කීපයක් බුදුරජාණන් වහන්සේ ආවදාහරණය කරන්නේ ඒ සෝභ හේතු ඒස පච්චයෝ ඒස සමුදයෝ ඒස ඔය විදිහට වචන ගන්න. ඒක නිසා ආනන්ද මෙන්න මේකම හේතුව ප්‍රත්‍ය නිදානේ නාම රූපයට විඥානෙ. නාම රූපයට විඥානෙ නැතුව බෑ කියන එක එහෙම හිතු ගන්නවා. ඔන්න ඊළඟට අනිත් පැත්ත ප්‍රකාශ කරනවා. ඒ වගේම විඥාණයටත් නාම රූපය නැතුව බෑ කියන එක ඒකෙදි නම් එක වාක්‍යයෙන් බුදුරජාණන් වහන්සේ කාරණේ පෙන්වන්නවා. ඒක මොකද්ද? ආනන්ද විඤ්ඤාණේ නාම රූපේ ප්‍රතිෂ්ඨාවක් නොලැබුවේ නම් යම් හේකින් නොලැබුවේ නම් එහෙමනම් නැවත උපජාතියක් ජරා මරණ ආදියක් පෙන්වුම් කළ හැකි වේද නැතමේ කියලා. ඒ කියන්නේ විඤ්ඤාණය නාම රූපයක පිහිටියේ නැත්නම් භව තත්වයක් නැහැ. භව තත්වයක් නැහැ. නැවත උත්පත්ති කතාවක් නැහැ. ඉතින් ඔකේ අර දිගට දිගට කියන්න බෑ. රහතන් වහන්සේලා කරන්නේ අන්න අර විඤ්ඤාණය නාම රූපේ නොපිහිටින තත්වයට අපි අපත්‍ිත තත්වයට ගෙනීම. ඉතින් ওই විදිහට විඤ්ඤාණයත් නාම රූපයත් අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාව පෙන්වුම් කරලා ඉවර වෙලා ඔන්න ඊළඟට මහ පුදුම ප්‍රකාශයේ ජඹුරු ප්‍රකාශයක් එකින් හකුලල දක්වන මේ කාරණය. එම නිසා ආනන්ද ඊළඟට මෙතකින් මේ ආනන්ද කෙනෙක් උපදනේ අපි මේ පාළි වචනේ වෙනුවට මේ පහසු වෙන්න සිංහල විතරක් කියමු. එම නිසා ආනන්ද මෙතකින් මේ කෙනෙක් උපදනේ හෝ දිරණේ හෝ මිය යන්නේ හෝ චුතවන්නේ හෝ නැවත උපදින්නේ හෝ මෙතකින් මේ ආනන්ද අධිවචන මාර්ගයක් නිරුක්ති මාර්ගයක් ප්‍රඥා මාර්ගයක් පෙන්වුම් කළ හැකි. මෙතකින් මෙතෙක් දුරට ආනන්ද ප්‍රඥාවගේ බැසගැන්ම ඇත්තේ මෙතෙක් දුරට ආනන්ද ඉත්ත්ව කියලා කියන මේ භව තත්වයක් සඳහා ඔන්න වචනේ නෝ වට්ටම් වට්ටේ වට්ටියක් කර කැවෙනුනේ මෙතෙක් දුරට කෙතෙක් දුරටද විඥානීය සහ නාම රූපී අවසාන කරන්නේ කොහොමද? විඥානීය සහ නාම රූපය අතර වට්ටයක් කරකැවෙන නිසා තමයි කෙනෙක් උපදින්නෙත්, දිරන්නෙත්, මැරෙන්නෙත්, චුත වෙන්නෙත්, නැවත උපදින්නෙත්. ඒ ඉපදීම ඒ පිළිබඳව අධිවචන සම්පස්ස, ඒ අධිවචන ඒ පිළිබඳව ව්‍යවහාර මාත්‍රියක් පවා කරන්න පුළුවන් වෙන්නේ අධිවචන නිරුක්ති. ඒ වගේම ප්‍රඥාව එතනින් ඉවර වෙනවා. ඊට එහාට යන්නේ නැහැ. මේ දෙක තුල තමයි ඔක්කොම ගැටලුව කියන එකයි ප්‍රඥාව මෙතන අන්තිමට කියන්නේ. මේ පැවැත්ම කියන එකෙන් අපිට පැහැදිලි වෙන්නේ දෙකක් අතර කරකැවීමයි. වට්ටයක්. අපි කන්නේ කියන්නේ නැති සමහර විට ඔය මිලක් නියම කරන්න බෑ. සැපයුමක් විල්ලුමක් අතර ඒ වට්ටයක් නැත්නම් ඒ වගේ මෙතනත් විඥාන නාම රූප දෙක වට්ටය තුලයි සත්‍යයේ පිළිබඳ ප්‍රඥාප්තිය කියලා දෙකයි කතාන්තර ඔක්කොම තියෙන්නේ. ඔන්න ඔය විදිහට ගැඹුරුම දේශනාවක් මෙතන මේ මහා නිදාන සූත්‍රයේ තියෙන්නේ. මෙතන මේ අපි මේ පස්ස ගැන කියාපු එක වැඩි දෙනෙකුට පැහැදිලි නැති නිසා අපි ටිකක් බලමුර වෙනද වගේ උපමා ලෝකෙට යන්න බලමු මේක ටිකක් තේරුම් ගන්න. මේ ස්පර්ශය කියලා කියන ගැටීම අපි සවිඥානික ලෝකයේ ගැටීම කියන එකෙදී අර දෙකක් පිළිබඳ හැඟීම ඉබේටම එනවා. විඥානය දන්නවනේ මේ සවිඥානික ලෝකය කියන්නේ විඥානයසයි. අපි ඉස්සෙල්ලා හිතමු අවිඥානික ලෝකය ගැන. ඒ කියන්නේ ගස් ගල් ආදිය ගැන. ඕනේ අපි හිතමු ගලක් අරගෙන වීසි ගන්නවා තව ගලක් උඩට. ඒ ගල මේ ගලේ හැබුණාම අර ගලේ පතුරු ගියත් අර ගලයක් ඇති වෙන්නේ නැහනේ. අර ගලයක් ඇති වෙන්නේ ඒ ගල කියන්නේ තමුසෙ මොකද මගේ ඇඟේ හැබුණේ කියලා. නමුත් ඒ தત્ත්වය නැහනේ ටිකකට හිතන්න මේ පින්නතුන් මේ කලබලකාර වේලාවක නගරේ ඔය පාරික වේදිකාවක යන අතරේ හිටිගමම්ම තමන්ටත් ඉක්මන් තව අනිත් කෙනාටත් ඉක්මන් ගිහිල්ලා හපුන හැටි තමුසේ මොකද මගේ ඇඟේ හැපෙන්නේ එන් තමුසේනේ මගේ ඇඟේ හැපුනේ ඒ ඇති ඉතින් මහ කල මෙඩ ගැණි කරගන්න අන්න බලන්න එතෙන්දී අර අධිවචන සම්පස්ස පටික සම්පස්ස දැන් අර ගලේ කතාව ගලේ අර ගලයක් නෑ ඒ වගේ තවත් උපමාවක් අපි කියමු ඒ උපමාව නම් අපි අපේ දේශනා මාලාවේදීත් කියවපු එක ඔය බඩු වාසුන් ඇලට උනත් තේරෙන එක මොකද්ද ඒක දැන් බොහෝ දෙනා අපාවිච්චි කරනවා ඒ කියන්නේ ඔන්න බඩු වාසුන් නැහැ කියන්නේ දොර ලෑලි පළු දෙකක් එකතු කරලා දොරක් හදනවා. දොරක් හදන ඒ දෙක පුරුද්දන අවස්ථාවේ සමහර විට වඩු බාසුන් නැහැ කියාවි ගෝලයාට මේකේ මේ හේතුව හරි නැහැ කියලා. ගෝලයාට අවබෝධයක් නැත්නම් සමහර විට අහවි බාසුන් නැහැ මේ වම් පැති ලෑල්ලද දකුණු පැති ලෑල්ල හේතු වෙන්නේ දකුණු පැති ලෑල්ලද වම් පැති ලෑල්ල හේතු වෙන්නේ. ඒක මොඩ ප්‍රශ්නයක් නේ. මොකද ඒකට හේතුව ඒ කාර්මිකයන් තුල සිරිතක් තියෙනවා. ඒ තමන් වැඩ කරන මෙවලම් මාදියට පණ දෙනවා. ප්‍රාණත්වාරෝපණය කරනවා. දැන් මට ආරංචි මං වැඩිය දන්නේ නැහැ. ඌව ගැන පරිගණක ලෝකෙත් පරිගණක යන්ත්‍රය ඇතුළෙත් කවුදෝ ඉන්නවයි කියලා කියනවා. ඒ අරකයි. අපි මේ ලෝකයා තුල තියෙන ඒ මුවාම තමයි අපි ආරෝපණය කරන්නේ ගස් ගල් වලට. සිත් පිට නැති ගස් ගල් වලට. ඉතින් බලන්න අර ගලේ පතුරක් ගියත් අරගලයක් ඇති වුණේ නැහැ. නමුත් මේ මිනිස්සෙක් අර විදිහට හැබුණොත් එහෙම කොහොමද වෙන්නේ? ඔන්න පස්ස ගැන ඔය ටික තේරුම් ගන්න. පාසුන් නැලට තේරුම් ගන්න පුළුවන්. අර කියාපු පුරුද්දේදී අපි පුරුද්දාම ගැන කතා කරනකොට අපි පණ දෙනවා අර ඒවට. ඉතින් ওই විදිහේ ස්පර්ශය කියන අන්නේ ගැඹුරු පැත්ත තමයි අධිවචන සම්පස්සේ. මේකේ හඳුනා ගැනීම පැත්තකුත් තියෙනවා. හඳුනා ගැනීම පැත්තකුත් තියෙනවා. ගැටීම් පැත්තකුත් තියෙනවා. එතකොට අවිඥානික ලෝකේ නම් අර ගැටීම කියන එක පවා අපි ආරෝපණය කරන දෙයක්. අපි ආරෝපණය කරන දෙයක්. ගලක් ගලක හැපිලා තියෙනවා කියලා කියන්නේ ඒක අපිම ආරෝපණය කරන එකක්. ගලට ඒ අවිඥානියක් නැහැ නේ ඒක සලකගන්න. අන්න කොහොම හරි ඔන්න ඔය විදිහට ස්පර්ශය පිළිබඳව තියෙන. ඉතින් මේ මෙච්චර වැඩිගත් උනේ මේ පස්සේ මූලික සූත්‍රය ආශ්‍රයෙන් අපි ආව නිසා ඒකම තමයි ඇත්ත වශයෙන් ගැඹුරුම කාරණය. අපි මෙතෙන්දීම කියමු මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන වෙන කිසිම ශාස්ත්‍රවේදකට යන්න බැරි වුණා ස්පර්ශයෙන් එහාට. ඒක නිසා තමයි ඔය මේ පින්නතුන් කියවලා තියෙනවා නම් දීඝනිකාය පළවෙනි බ්‍රහ්මජාල සූත්‍රයේ 62ක් දෘෂ්ටි බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළේ එකම පුංචි පාඨයකින්. තදපි පස්සපච්චය ඒකත් ස්පර්ශ ප්‍රත්‍යකරණ ඒකත් ස්පර්ශ ප්‍රත්‍යකරණ ඒකෙන් ඔක්කොම ප්‍රතික්ෂේප කළේ එයින් පින්නුම් කරනවා ස්පර්ශයට එහා ගිය බුදුරජාණන් වහන්සේ. එහා ගියේ කොහොමද? අන්න පටිච්චසමුප්පාද ධර්මයේ තේරුම් ගැනීම තුනේ අර නාම රූප විඥාන දෙකේ සම්බන්ධය තේරුම් ගැනීම තුනේ. අන්න එතකොට මේකෙන් අපට හෙළි වෙනවා මේ පටිච්චසමුප්පාද ධර්මයේ තියෙන වටිනාකම පමණක් නෙවෙයි. දැන් ඒක ගැන කිව්ව නිසා ඇතම් කෙනෙකුට සැකයක් ඇති වෙලා තියෙනවා. දැන් බොහෝ දෙනා ඒක අපි මේ දෙන්න විවරණයට විරුද්ධව කියන කතාවක් තමයි මේ මව් කුසේ කතාව එන නිසා මේ සූත්‍රයේ බොහෝ දෙනෙක් කල්පනා කරනවා අර පණ විදියට මේ භව තුනක් පිළිබඳ කතාවේ මෙතන තියෙන්නේ මේ භවයට කලින් කතාන්තරේ ඒ ගන්නේ මව් කුසේ. ඉතින් ඕකට සමහර විට දක්වන සූත්‍රයක් තමයි අනුගුත්තර නිකායේ තියෙන තිත්ථායතන සූත්‍රය කියලා. තිත්ථ සූත්‍රය කියලා. ඒකෙ මෙන්න මෙහෙම එකක් සඳහන් වෙනවා. ඒක විශේෂත්වය තියෙන්නේ පටිච්චසමුප්පාද ධර්මයේ චතුරාර්ය සත්‍ය හා සම්බන්ධ කරනවා. කොහොමද? බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා චන්නම් භික්ඛවේ ධාතුණං උපාදාය ගබ්බසවක්කන්ති හෝති. ඔක්කන්තියා සති නාම රූපං නා රූපච්ඡා සලායතනං සලායතනපච්ඡා පස්සෝ පස්සපච්ඡා වේදනා වේදිය මානසකෝ වහං ඉදං දුක්ඛන්ති පඤ්ඤපේමි. අයං දුක්ක සමුදයෝති පඤ්ඤපේමි. ආං දුක්ඛ නිරෝධෝති පඤ්ඤපේමි. ආං දුක්ඛ නිරෝධ ගාමීති පටිපද පදාති පඤ්ඤපේමි. ඒකේ තේරුම පින්නතුනි ඔන්න ප්‍රකාශ කරන සංඝයා වහන්සේලාට චන්නම් භික්ඛවේ ධාතුණං උපාදාය. ධාතු හය මොනවද? ධාතු හය තමයි පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඤ්ඤාණ. මේ ධර්මය ගැන හුඟක් දන්න ඇතැම් අයට මතක් වේවි ධාතු විභංග සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ආරම්භ කරන්නේ ච ධාතුරු අයං භික්ඛු පුරිසෝ. මේ පුරුෂයා කියලා කියන්නේ ධාතු හයක සම්පිණ්ඩනයක්. පඨවි ආපෝ තේජෝ වායෝ පමණක් නෙවෙයි ආකාශ විඥාන විඥානයත් ඇතුළත්. එතකොට මෙන්න මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ආරම්භ කරන්නේ චන්නම් භික්ඛවේ ධාතුණං උපාදාය කියලා කියන්නේ පින්වතුනි ධාතු හයක් උපාදාන වශයෙන් ගන්නා තාක් ධාතු හයක් උපාදාන වශයෙන් මේ මැරෙන්නට කලින් ගත්තු බුද්ධලයා තුල මේ උපාදානය තියෙනව නම් ඊළඟට කියන්නේ මොකද්ද? ගබ්බසවක්කන්ති හොති. ඒක හේතු කරගෙන ගර්භයකට බැස ගැනීමක් වෙනවා. එතකොට විඥාණය එතන කියුණානේ. විඥාණයයි නාම රූපේ කතාවම තමයි යන්නේ. මේක බොහෝ දෙනා වරදවල තේරුම් ගන්න කියනවා අර මේකෙන් හෙළි වෙනවයි අර භවතුනේ එන වර්තිසමබාධ විවරණය කියලා. නමුත් ඒකට එහෙම පිටින්ම විරුද්ධයි මේක. මේ ධාතු හය ගන්නා තාක් දැඩිව මේ ධාතු හය ඉතින් මකා දාන්නේ නැත්නම් අර ධාතු විභංග සූත්‍රයේ තියෙන ආකාරයට මකා නඳමනතා සත්‍යයයි උපාදානය තුලින් අන්න ගර්භයකට බැසගත්තා. ඔක්කන්තියා සති නාම රූපං බැසගත්තු නිසා නාම රූපයක් ඇති වෙනවා. නාම රූපය ප්‍රත්‍ය කරගෙන සලායතනයක් ආයතන හයක් තියෙනවා. සලායතනය ප්‍රත්‍ය කරගෙන ස්පර්ශය තියෙනවා. ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන වේදනාව තියෙනවා. ඔන්න එතෙන්දිම අල්ලනෝ චතුරාර්ය සත්‍ය. වේදිය මානසිකෝ හාම් වේදනාව නිසා වේදනාව ඇති තැනැත්තටයි මම කියන්නේ යාට මේ චතුරාර්ය සත්‍ය ඉදං දුක්ඛන්ති පඤ්ඤපේමි. ඒ පුද්ගලයා පිළිබඳ වේදනා අවස්ථාවේදී මේක දුකයි කියලා කතා වෙන්නේ. මේක දුකේ හටගැන්මේ කියලා කතා වෙන්නේ. දුකේ නිරෝධය කියලා කතා වෙන්නේ. දුක නිරෝධගාමී ප්‍රතිපදා. ඕනේ චතුරාර්ය සත්‍යයට පටිච්චසමුප්පාද සම්බන්ධයි. ඉතින් මේ තරම් වැදගත් පටිච්චසමුප්පාද ධර්ම මේකේ වැදගත්කම තව කීවිච්ච තැන් කොතිකුත් තියෙනවා. එක අවස්ථාවක සාරිපුත ස්වාමීන් වහන්සේම බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් ඇසුරෙන් හේතු ගන්වන්න මෙන්න මේ වාක්‍යකන බුත්තං හේතං භගවත භාග්‍යතුන් වහන්සේ මෙහෙම කියලා තියෙනවා. යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. යෝ ධම්මං පස්සති සෝ පටිච්ච සමුප්පාදං පස්සති. යමෙක් පටිච්ච සමුප්පාදය දකීද හේ ධර්මය දකී. යමෙක් ධර්මය දකීද හේ පටිච්ච සමුප්පාදය දකී. මේක ඇත්තනම් කී දෙනෙක්ද ධර්මය දන්න? පටිච්චසමුප්පාදය දන්නේ නැතුව ධර්මය දන්නවා කියලා කියන්න බෑ කියන එකයි මේ මෙතනින් හෙළි වෙන්නේ බුද්ධ වචනයක් හැටියට. ඒක නිසාම තමයි පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රබල දේශනාවක් තියෙනවා. මේ පින්නතුන් මට සමාව දෙන්න ඕනේ. ඒක පාලියෙන් කියන. දැන් බොහෝ දෙනා කැමති නෑ පාලි වචනට. ඉංග්‍රීසි වචනේ තියෙනනම් හරි කැමති. පාලි වචනේ දැන් හරි අරුචි අරුචි හැම දෙනාටම. ඉංග්‍රීසි වචනේ දැම්ම හැටි කවුරුත් හරි ආසයි කියවන්න. මොකද ශාස්ත්‍රීය තමයිකක් තියෙනවා. ඒ වුණත් මගේ පරණ ගතියෙන් මම උත්සාහ කරනවා මේ උද්දෘත පාඩ ඔක්කොම කියන්න තරම් මගේ දැන් කල්පනාව අඩුයි. ඒ වුණත් මේ ඒ තරම් ප්‍රබල ධාතුවක්. ආහාරණයක් මේක. පටිච්චසමුප්පාද පිළිබඳව තෝරන්නේ මෙහිම ජාතිපච්චයා භික්ඛවේ ජරා මරණ. උපාදාව තථාගත අනුපාදාව තථාගතන තිතාවසා ධම්ම ධාතු ධම්මට්ඨිතතා ධම්ම නියාමත ඉදපච්චත තං තථාගතෝ අභිසම්බුද්ධති අභිසමේති අභිසම්බුද්ධත්වා අභිසමෙත්වා ආජික්ඛති දේසේති පඤ්ඤපේති පඨපේති විවරති විභජති උත්තානි කරෝති පස්සථාතිච. ඔන්නෝකේ තීරුම ඊළඟට කියමු. එක නිදර්ශනය ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ දෙන්නේ. ජාතිපත්‍ය භික්ඛවේ ජරා මරණ. උපත තියෙන නිසා ජරා මරණ. ඊළඟට ප්‍රකාශ කරනවා. උපාදාව තථාගතාන. තථාගතවරු උපදිනී හෝවා. තථාගතවරු නූපදිනී හෝවා. පිතාව සාධාතු ධම්මට්ඨිතතා ධම්මඤ්ඤාමත. ඒ ධර්ම ධාතුව, ඒ ධර්ම ස්ථිතිතාව, ඒ ඉදප්පච්චයතාව සිටියෙම. සිටියෙම. තං තථාගතෝ අභිසම්බුද්ධති ඒ ධර්මතාව තථාගතයන්ටම අවබෝධ කරයි වටහාගනි. අවබෝධ කරගෙන වටහාගෙන ආචික්ඛති කියාදෙයි දේසේති දේසයි පඤ්ඤපේති පණවයි පට්ඨපේති පිහිටුවයි විවරති විවරණය කරයි විභජති විභාග කර දක්වයි උත්ථානි කරෝති පහත් කරලා සරල කරලා දක්වයි සරල කරලා දක්වලා අන්තිමට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ පස්සථාතික බලව් යයි කියයි. එතකොට මේ බුදුරජාණන් වහන්සේ කෙනෙකු ශ්‍රේෂ්ඨත්වයේ ඒකයි අච්චර අති අර තරම් ගැඹුරු ධර්මයක් අර নানা ප්‍රකාර විදිහට ඒ විග්‍රහ කළා විභාග කළා ඒ විවරණය කළා පහත් කරලා දක්වලා බලව් කියලා කියලා කියන තියෙන අපවැන්න උන් සඳහා බව මතක තියාගන්න. එතකොට අන්න ඒ වගේ වටිනාකමේ ඒ වගේම මේ පරිසම්පාද ධර්මයේ ශ්‍රේෂ්ඨත්වයේ ප්‍රකාශින් තවත් තැනක් තියෙනවා ඔක්කොම නොකියුවත්. අවිද්‍යාපච්චා භික්ඛවේ සංඛාර යාතත්‍ර තතත ආවිතතත අනඤ්‍යතත ඉදප්පච්චත අයං උච්චති භික්ඛවේ පටිච්චසමුප්පාද. ඔන්න පටිච්චසමුප්පාද හඳුනපු තවත් වෙන අවිද්‍යාව ප්‍රත්‍යේනි මහණෙනි අවිද්‍යාව ප්‍රත්‍යේනි සංස්කාර. ඒ දෙක අතර යාතත්‍ර තතත කියලා කියන්නේ ඒ දෙක අතර යම් ඉසේ බව. තතත කියන්නේ ඉසේ බව. අවිතතත කියලා කියන්නේ නොයසේ නොවන බව. අනන්‍යතතා කියලා කියන්නේ අංශේ නොවන බව. ඉදප්පච්චේතා කියලා කියන්නේ මේ නිසා මෙවන බව. මේවන නිසා මෙවන බවක් ඇද්ද මේකයි පටිච්චසමුප්පාද. ඔන්න තෝරගු හැටි. ඒක සනාතන ධර්මතාවක් බව. බුදු කෙනෙක් ඇතත් නැතත් ලෝකයේ සනාතනව පවතින ධර්මතාවක් බව බුදුරජාණන් වහන්සේ මහා පුදුම විදිහට දේශනා කළා කියලා. සිංහනාදයක් වත්. ඉතින් ඒ වගේ ධර්මයක් අපි කල්පනා කරන්න ඕන. මේක අපිට තේරෙන්නේ නැහැ කියලා හගදාන්න නැතුව මේ ධර්මයේ තේරුම් ගත් ගෙනයි මේ මාර්ගඵලාදිය ලබන්නේ. ඒක නිසා තමයි අර සුපබුද්ධ කුෂ්ඨ රෝගියා පව ඒ සෝවාන් වුණාට පස්සේ පටිච්චසමුප්පාදයේ තේරුම් ගත්ත බව හෙළි වෙන සෝවාන් පුද්ගලෙක් හඳුනගන්න දැන් කාලේ නම් සෝවාන් පුද්ගලෙක් හඳුනගන්න මේ භාවනා මධ්‍යස්ථානයකින් නිකුත් කරන සහතිකයක් අවශ්‍ය වෙනවා. ඉස්සර නම් එච්චර ඕනේ නැහැ. මෙන්න මේ පාඨයෙන් මේ තනත්තාගේ ප්‍රත්‍යක්ෂය පෙන්වුම් කරනවා. ලංකින්චි සමුදය ධම්මං සබ්බංතන් නිරෝධම්. යම් තාද්‍යයක් හටගන්නා ස්වභාවයක්ද ඒ හැම එකක්ම නිරුද්ධ වන ස්වභාවයද ඇති. මේ ටික තේරුම් ගන්න පුළුවන් අර දෙකක් අතරින් අපි කලින් දවසේ මුල්ම දවසේ ප්‍රකාශ කළා මේ පින්වත්තුන්ට මතකයි. පටිච්චසමුප්පාද කියන්නේ ධර්මතාව ධර්ම නියාමතාව වෙනමයි ඒකේ නිදර්ශන වෙනමයි. ඒවා ඊටම බොහෝ දෙනා පටලවාගෙන. ඒකෝට නිදර්ශන දෙකක් තුල ගැබ් වෙනවා මේ පටිසෝපා ධර්මයකම එතෙන්දී බුදුරජාණන් ප්‍රකාශ කළා. අවිජ්ජාපච්චය සංඛාරා කියලා ඉවරලා අන්න අර ටික කිව්වා. එහෙම නැත්නම් ජාතිපච්චය ජරා මරණම් කියලා ඒ දෙක අතරේ තියෙන ධර්මතාව. එතකොට මේ ධර්මතාව දැකීමයි පටිසෝපා ධර්මය දැකීම අර 12කට බාධා කරගෙන කීම නෙවෙයි. ඒ ඔක්කොම පටලැවිලි තවත් වැඩි වෙනවා අරක භව තුනකට කඩලා දැමීමේ. මේ ධර්මය සංදිට්ඨික අකාලික බව කියලා තියෙද්දි මේ ධර්මයේ ශ්‍රේෂ්ඨත්වයේ සම්දිත්තික කාලිකයි මෙලොව මේ ජීවිතය තුලටම අදාළව මේ බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නේ විසඳු දුක පිළිබඳ ප්‍රශ්නේ විසඳුයි. ආයි මේක අතීතයට දාලා අතීත විද්‍යාවයි අරකතන්තරයක් නෑ මෙතන. ඒ අවිද්‍යා කතාවට වැටුනේ මොකද? ඒක අපි කලින් අවස්ථාවකත් ප්‍රකාශ කළා. අර බොහෝ දෙනා දැන් මේ උගතුන් පවා මහා ප්‍රධාන සූත්‍රයේ මහා නිධාන සූත්‍රයේ ඒවයි අඩුවක් පෙන්වුම් කරනවා. මොකද අපිට පුරුදු අර අවිජ්ජා සංකාර දෙක නැහැනේ මෙතන. නැතුව නෙවෙයි. අන්න අර විඥාන නාම රූප දෙක පිළිබඳව ඒ යථා තත්ත්වය නොදැනීමමයි අවිද්‍යාව. ඒ නිසා මේ දෙක අතර වටරවලල්ලේ යෑමමයි සංස්කාර. එහෙම හිතාගන්න. එතකොට අවිද්‍යාපච්චයා නොකිව්ව නොවේ. නියම මහා නිධානය විඥානයත් නාම රූපයත් අතරයි. අපි අර කිව්වාගේ දැන් එනේ නය හැමෝම මේ නොයෙකුත් හේතුන් නිසා එක එක යුගවල අහන ප්‍රශ්න තියෙන හැමෝම එන්නේ විඥානයයි නාම රූපය ගැන. දැන් මේ නාම රූපය ගැනත් දැන් කලාතුරකින් ඉඳලා පොදිනා විඥානය ගැන අය මිය යනකොට වෙච්ච කතාන්තරය ඌව තමයි අරගෙන ඉන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ මෙච්චර මේ ලක්ෂණයට පරිසමපාදහණය පෙන්නුම් කළා තියෙනවා. මෙතන තියෙන්නේ දියසුලියක් පිළිබඳ කතාන්තරය. එතකොට මෙන්න මේ තත්ත්වෙන් මිදීමත් දැන් අර මේ අපි ආරම්භ කළ ගාථාවේ අර ඉශ්ලිවරයා කියුවේ රහතන් වහන්සේනේ. රහතන් වහන්සේ පාතාලෙන් එතර වුණා කියලා කියන්නේ මොකක්ද? අපි කියවනේ පාතාලය කියන්නේ දුක්ඛ ශාරීරික දුක්ඛ වේදනා. මේ ශාරීරික දුක්ඛ වේදනා තමයි දුකේ තියෙන ලොකුම ගැඹුරුම මේවා මිදෙන්න බැරි විදිහේ තියෙන තත්ත්වය. නමුත් රහතන් වහන්සේලා ඊනුත් මිදුණු බව අර අපි කලින් අවස්ථාවක පෙන්වුවා. අර දබ්බමල්ල පුත මහ රහතන් වහන්සේ ඒ රහත් වුණ අවස්ථාවේ තමගේ ශරීරයට ගිනි දැල්වලා ගත්තා. ඒක දිනසා ගැනීමක් නෙවෙයිනේ. ඒ හිත අන්න අර අරහත් ඵල සමාපත්තියට දැමුවාට පස්සේ ඒ ජීවමාන රහතන් වහන්සේ පිළිබඳව අපි නොකිත අවස්ථාවල පෙන්නලා තියෙනවා. අරහත් ඵල සමාපත්තියේ විශේෂත්වයේ තියෙන්නේ වේදනාවිනුත් සාමාන්‍ය කීමක් තියෙනවා. කවුරුත් දන්නවා නිවන කියන්නේ අවේදිත සුඛයක් කියලා. නිවන කියන්නේ අවේදිත සුඛයක් කියන එක කවුරුත් වගේ දන්නවා. ඒ වගේම ඇතම් අවස්ථාවේ අරුකුත් ස්වාමීන් වහන්සේගෙනුත් අහලා තියෙනවා මොකද්ද මේ අවත්නි මේක සැපේ කියලා කියන්නේ. ජම් තැනක වේදනාවක් නැත්නම් මේකට ඇති සැපේ මොකක්ද? මේක ඇති සැපේ මොකක්ද? සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියනවා වේදනාවක් නැතිකමම තමයි මෙතන ඇති සැපත. මොකද සැප වේදනාවයි දුක් වේදනා නොදුක් වේතු නොසුඛ වේදනා කියන මේ වේදනා සියල්ලම දුකක්. ඉතින් ඔන්න ඔය ඒ විදිහේ තත්ත්වයක් මේ ධර්මයේ දක්වන්නේ පාතාලයෙන් එතර වුණා කියලා කියන්නේ අන්න අර අරහත් තත්ත්වයයි. ඒක තුල ඊ ප්‍රත්‍යක්ෂී වටිනාකම මොකද්ද? ඒ බඳු ඒ සිතේ ඒ ටික මේ පින්නතුන් අහලා තියෙනවා. ඒ තත්ත්වයේදී සිත හඳුන්වන්නේ අනිමිත්ත අපනිහිත ශුන්්‍යත කියලා කියනවා. නැත්නම් අපතිච්ඡිත විඥාන කියලා කියනවා. දැන් අර විඥානයේ ප්‍රතිෂ්ඨාවක් ලැබීම ගැන කතා කරනවනේ මෙතන. විඥානයේ මෞකසික ප්‍රතිෂ්ඨාවක් ලබනවා. ප්‍රතිෂ්ඨාවක් ලැබුවට පස්සේ තමයි ඉතින් පුද්ගලයෙක් හැටියට ගන්න පුළුවන්. නමුත් ප්‍රතිෂ්ඨාවක් නොලබන තත්වයට විඥානයපත් කර ගැනීම තමයි මේ ශාසනයේ ඒ උතුම්ම ඉලක්කය විමුක්තිය. හිත ඒයින් මුදා ගැනීම තුලින් ඒක නොයෙකුත් ආකාරයට නොයෙකුත් සූත්‍ර වල සඳහන් වෙනවා. දැන් අර ධාතු හය කතාව කිව්ව නිසා ඒ ධාතු විභංග සූත්‍රයේ මේ ධාතු හය මකා හැරීමක් විරාජිතා කියලා කියන්නේ මේව මකා හරනවා. මේ රමලා හරින්නේ කොහොමද? මේ ධාතු හය ඇඳිලා තියෙන්නේ අර මැනීම තුලින්. අපි ওই ධාතු කර්මස්ථාන ආදී පිළිබඳව ওই යම් යම් අපේ ලිය කියවිලි ඒවයි පින්නම් කරලා දීලා තියෙනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ දේශනා ආශ්‍රයෙන්. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඒවා අපේ හිතේ ඇඳිලා තියෙන්නේ අන්න අර කියාපු මේ සවිඥානක සත්‍යයට ලැබෙන නාම රූපාශයෙන් ලැබෙන ප්‍රත්‍යක්ෂයේ තුලිනුයි මේව ගොඩනැගිලා තියෙන්නේ. මේ මැනීමක් කොටින්. එතකොට මේ මැනීම නැති කරන්න අන්න සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පෙන්වුම් කරනවා මෙතන තියෙනත් පඨවි ධාතුව. කෙස්ලොම් නිය දත්ත ආදී නියෝජනය කරන්නේත් පඨවි ධාතුව. බාහිරව තියෙනත් පඨවි ධාතුව දෙකම එකයි. බාහිර පඨවි ධාතුව ලොකු. ඒ වගේම ආපෝ ධාතු ආපෝ තේජෝ වායෝ. ওই විදිහට මේ ශාරීරිය තුල තියෙන ඒ ධාතු ඒවා බාහිර ලෝකයක් එක්ක සමාන කිරීම තුලින් යම් අවස්ථාවක අර ධාතුන්ගෙන් හිත මුදා ගන්න පුළුවන් වෙනවා. ඒක තමයි ඒ ඇල්ම ඒ ආසාව නැති වුණ අවස්ථාවේ සිත ඒ ධාතු සංඥාවෙන් මිදුණා. එහෙම මිදිච්ච හිතයි නැවත අර කියාපු මව් කුසික උත්පත්තියක් නොලබන්නේ. මොකද ඒවා තියෙන තාක් එකෙනී කිව්වේ අර චන්නම් බිකවේ ධාතු නම් උපාදාය. ධාතු හය ග්‍රහණය කරගෙන සිටින තා අන්න මව් කුසක උපතක් ගැන කතා කරන්න පුළුවන්. ඒ දෙකක් අතර කර ගැනීම අන්තිමට කෙරෙන්නේ. ඉතින් ඒ දෙකක් අතර ඒකනේ අපි කලින් අවස්ථාවකදී කිව්වේ දියසුලියක් හඳුන ගන්න පුළුවන් වෙනුනේ. දියසුලියක් හඳුන ගන්න අර වට්ටියක් තියෙනකන්නේ මහමුදේ අන්න අතනේ කියලා අතදික් කරාම කොතනද කියලා කියන්න බෑනේ. දියසුලියක් නැත්නම් දියසුලියක් ඇති තැන තමයි මම අතනේ කියලා පෙන්වන්න කරන්න පුළුවන්. ඒ වගේ හිතා ගන්න මේ ලෝක අපි මේ සත්වයා කියලා කියන එක එකක්ම දියසුලි. මේ සංසාරයේ දියසුලි. එතකොට මෙන්න මේ දියසුරි ඒවා යම් අවස්ථාවක කලින් දේශනෙත් අපි පෙන්නුවා අර දියසුලිය නැති වෙන විදිහට දියසුලයක් ඇති වෙන හැටි තමයි අපි ප්‍රකාශ කරලා තියෙනෝනේ. ඒ විදිහට මේ සත්වයා ඒ දියසුලිය අපි අනිත් පැත්තකින් කියනවා නම් ඒක තේරුම් කරන්න පුළුවන්. දැන් මේ පින්නතුන් දැනට විවහාරයේ පවතිනෝ ශාරීරිය පිළිබඳ උපාදින්න කියන වචනය. උපාදින්න කය. උපාදින්න කය කියන එකත් ඔය නොයෙකුත් නොයෙකුත් ආකාරයේ දුගතුන් විවරණය කළත් අපිට හිතා ගන්න තියෙන්නේ මරණ අවස්ථාවේදී ග්‍රහණය කළ පළමුවෙන්ම ග්‍රහණය කළ ටික තමයි අපි මේ රැක ගන්න බලන්නේ. මව් කුසේ අර මඩ පැල්ලම තුලින් ඒ අල්ලගත්තු ග්‍රහණය නේද අපි මේ ගර්භය කියලා කියන්නේ. ගර්භය කියලා කියන්නේ අම්මගේ හපන්කමක් නෙවෙයි දරුවගේ හපන්කම තමයි එතන තියෙන්නේ. අම්මගේ හපන්කමක් තියෙනවා ඉතින් අර ඒ පැත්තේ. ඒ දරුවගේ හපන්කම කෙසේ වේවා අර මෝහය තුලින් ඒ ග්‍රහණය නිසා ඒ අම්මගේ රුධිරය ඒවත් උරාගෙන මේ ගර්භය කියලා මේක වැඩිලා අන්තිමට ඉතින් අර කිව්ව රත්තරන් දැල්වේ උපදින. නමුත් අන්න ඒ දියසුලිය. එතකොට ඒ කියන ග්‍රහණය ඇති වුණේ අන්න අර දියසුලිය අර ඒ දෙකක් නිසානේ. විඥානයත් නාම රූපයත් නිසා. එතකොට සත්වයා කියලා කියන්නේ මේ සංසාර මොහොතේ තියෙන අර කියාපු දියසුලිය අර විදිහේ දියසුලිය. මේ උපාදින ශාරීරිය නියෝජනය කරන්නේ බාහිරයේ මහා භූත ධර්මයන් තුලින් තමන් ග්‍රහණය කරගත්තු ටික. ඒක රැකගන්න නෙමෙයි අපි කොච්චර මේ බලන්නේ. ඉතින් අපේ මේ ශාරීරියේ ඇතුලේ තියෙන වාපිච්චෙන් කෝපාදී එහෙම ඇති වෙන්නේ මේ උපාදින්නේ. ඊළඟට අර කිව්වා වගේ අර පදික එදිකාව යනකොට අනිත් එක්කෙනා ගැටිලා පොලිසිය යන්නේ. ඒ ඔක්කොම වෙන්නේ මේ ටික නිසානේ. මේක ග්‍රහණය කර ඒක නිසා අර සවිඥානික ලෝකයේ තියෙන මේ භයානකම තත්ත්වය තමයි ඕක. ඒක ජාති ජරා ව්‍යාධි මරණ ඔය කවදාත් යන පාතාලේ නැති දුක් වේදනා මිදිමි. ඒකයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ ආනන්ද මෙන්න මේ පටිච්චසමුප්පාදයේ ධර්මයේ නොදෙනීම තුලිනුයි මේ ලෝක සත්‍යය අවුලුණු නූල් පොලයක් අවුලුණු හූ වැටියක් වගේ මේක අවුල් කරගෙන සංසාරය අවුලෙන් අවුලට යමින් තව තවත් දුරට යන්නේ. මේක බුදුරජාණන් වහන්සේ අන්න විසඳුවා. මේ අවුල විසඳුවා කොහොමද පෙන්වලා දුන්නා? මේ ස්පර්ශය කියන එකේ දෙපැත්තක් තියෙනවා. අධිවචන සම්පස්සේ පටිච්චසමුප්පස්සේ නාමයයි රූපයයි කියලා දෙකක් තියෙනවා ස්පර්ශය හා සම්බන්ධ. ඊළඟට අනිත් අතට විඥානයත් නාම රූපයත් අතර දෙකක් තියෙනවා. ඊළඟට අන්තිමට පෙන්නවා විඥානේ අනිදස්සන කරගන්න හැටි. අපි ඒ ගැන කලින් දේශනාවේ සෑහෙන්න කියලා තියෙනවා. විඥානේ වැටෙන ඡායාවක් වගේ නාම රූපය කියලා කියන්නේ. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර තුලින් දැන් අර අන්දයා ගිහිල්ලා අර කැපුණාම හිම කැටයක ඒ ගන්න සංඥා වගේ ලෝකයා ඒක තුලින් ඊළඟට ලෝභ දෝස මෝහ ආදී උපදවා ගන්න ඒ ගැටීම තුලින්. ඊළඟට ඒක තුලින් තව තවත් හරි නූල් බෝලේ අවුල් වෙන අතීතෙන් ආපු කර්ම වේග නිසා හැටගත්තු මේ ශරීරේ ඊළඟට ඒක උපකාර කරගෙන ඒක රැක ගැනීම සඳහා අර විදියට පස්පව් කරමින් ලෝකයාත් එක්ක නානාවිදේ කලිකලා කරගනිමින් කලස් රැස් කරගනිමින් නැවත නැවතත් අර දියසුලියේ තව දුරටත් ගෙන යන නමුත් රහතන් වහන්සේලා කරේ මොකද්ද? අන්න අර ප්‍රඥාව තුලින්. ඒකයි මෙතන වැදගත් දේ. ප්‍රඥාව චරං කියලා වචනේ තියෙනවා. ප්‍රඥාවේ කෙලවර උතන ප්‍රඥාවට බැස ගන්න පුළුවන් තැන උතන. මොකද්ද? විඥානයත් නාම රූපයත් අතර තියෙන මේ සම්බන්ධතාවය ඒක හරියාකාර තේරුම් ගත්තන. ඒක තේරුම් අරගෙන යම් අවස්ථාවක අර බුදුරජාණන් වහන්සේ දක්වපු ප්‍රතිපදාව තුල පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ මහා භූත ධර්මයන් නුත් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා කියන ධර්මයන්ුත් ඒ වයින්ුත් අර හිත මුදා ගත්තන යම් අවස්ථාවක අන්න එතකොට ඒ විමුක්ත tattve තමයි ඔය අපි පෙන්වුම් කළ ගිය සැරෙත් ඔය අනිදස්සන විඥාන අපපතිත්‍ිත විඥාන ආදී වශයෙන් දක්වන්නේ. එතන ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ භවය කියලා. එතකොට භවය කියලා කියන්නේ අන්න අර විදියේ මේ ලෝකයේ හිතන විදියේ නෙමෙයි. මේක උපාදානය නිසා පවතින ඒ මේ භව tattveට තව වචනයක් යොදලා තිනු ඉත්ත්ව කියලා. ඉත්ත්ව කියලා කියනවා. ඒකත් බොහෝ දෙනාට තේරුම් ගන්න බැරි දෙයක්. ඉත්ත්ව කියලා කියන්නේ පින්වත්නි, දැන් ඉත්ත්ං කියලා කියන්නේ මෙසේ. ඉත්ත්ව කියලා කියන්නේ මෙසේ බව. එතකොට මේ පැවැත්ම තුල තියෙන මහ පුදුම අර ඉස්සලා කිව්වා වගේ දෙකක් අතර ගැටුමක්. මෙසේ බවත් අංසේ බවත්. යමක් දෙයක් බවට පත් වුණාට පස්සේ ඒකට අපි මෙසේ බව කියලා කියනවා. හැබැයි නිරන්තරයෙන් මේක අංශේ බවට පරිවර්තනය. ඕක තමයි අච්ඡ භාව අඤ්ඤතා භාවං. එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. තණ්හා ද්විතියෝ පුරිසෝ දීඝමද්ධාන සංසාරං ඉත්ථ භාව අඤ්ඤතා භාවං සංසාරං නාතිවත්ති කියලා. ඒ ද්වේතානුපස්සනා සූත්‍රයේ. මේ තණ්හාව දෙවන්න කරගෙන යන මේ සාමාන්‍ය මේ මේ ලෝකයා, පෘථග්ජන ලෝකයා මේ දීර්ඝ කාලයක් සංසාරේ සැරිසරනවා. ඒ තැනැත්තා ඉත්ථභාව අඤ්ඤතභාව කියලා කියන මේ දෙකෙන් මිදෙන්නේ නැහැ. ඉත්ථභාව කියලා මේ තත්වයේ කියලා ගත්ත හැටිය මොහොතක් පාසය කාඤ්ඤතභාවයටපත් වෙන. අනිත්‍යතාව කියලා කියන්නේ ඒක. අනිත්‍යතාව කියලා කියන්නේ ඒ යම් ස්ථාවරයක් ඉස්සෙල්ලා ගන්නවා, මේක තමයි මගේ தත්ත්වය, මේකයි මගේ தත්ත්වය කියලා ගත්ත හැටි ඒක ඊළඟට අන්නේ ලෝක ස්වභාව අනිත්‍යතාව ධර්මය තුලින් ඒක වෙනස් වෙනවා. ඔන්න ඔය දෙක අතරයි ඔබට ප්‍රයත්නක් තියෙන්නේ. මේ ඉත්ථභාවය රැක ගැනීමත් අඤ්ඤතභාවය වැළැක්වීමටත් කරන නිෂ්ඵල ප්‍රයත්නය වෙනුවට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මෙන්න මේ ඉත්ථත්වයට හේතු වෙන මේ දියසුලියම. මේ දියසුලියම ඒක ඒ ක්‍රියාත්මක වන බලවේග මොනවද? අන්න ඊළාට කෙටියෙන් ගත්තොත් ඒක නම් අවිද්‍යාව තණ්හාව කියලා කියන්න පුළුවන්. අවිද්‍යාව තණ්හාව. තවත් ඉදින් ගත්තොත් අර කියාපු විපල්ලාස ධර්ම හතර. දැන් අපි දියසුලිය ගැන කියලා කිව්වේ අනිත්‍ය ලෝක ස්වභාවය අනිත්‍යයි. නමුත් අනිත්‍යේ නිත්‍ය සංඥා, අනිත්‍ය නිත්‍ය හැටියට සලක, අසුබදේ සුබ හැටියට සලක, දුක්දේ දුක් සහිත දේ සැප හැටියට සලකනවා, තමාගේ නොවන අනාත්මදී ආත්ම හැටියට සලකන. ඔය කියපු විපල්ලාස ධර්මයන් නිසා තමයි මේ දීසුලිය පැවැත්මක් තියෙන්නේ. එතකොට යම් අවස්ථාවක අන්නර මේ ධර්ම මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගයේ ගමන් කළා. අර කියපු විදර්ශන සමතේන් යම් සමාධියක් ලබාගෙන ත්‍රිලක්ෂණ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය වගා ඒක චිත්තසංතානය තුල තියුණු කරලා යම් අවස්ථාවක විදර්ශනා ඥාන තුලින් මේ භවය ගැන කලකිරෙන පංච උපාදානස්කන්ධයෙන් කලකිරෙන්නේ නැතිව එයින් මිදෙන්න බෑ. ඒ වගේ අන්නේ යම් අවස්ථාවක මේ හිත මුදා ගත්තා නම් අන්නේ අවස්ථාවේ තමයි අන්නර කියාපු විමුක්ත අනිදස්සන තත්වයට හිතපත් වෙන්නේ. ඒපත් වුණු ඒක තුලින් ඒ උන්වහන්සේලා ප්‍රත්‍යක්ෂ කරගන්නවා භවය මෙතනම කෙලවරයි කියලා. භවය මෙතනම කෙලවරයි. ඒ ප්‍රත්‍යක්ෂය නිසාම නැවත ඉපදීමට සුදුසුකමක් නැහැ. අපි කියමු සුදුසුකමක් නැහැ. ඒ අර නාම රූපය ගිහිලා ඒකනේ අතෙන් දිගේ ආනන්ද යම් හේතුවක් නිසා යම් කිසි විදියකින් විඥානයේ නාම රූපෙහි ප්‍රතිෂ්ඨාවක් නොලබනවාද? එහෙනම් නැවත ජාති ජරා මරණ ආදිය පින්වාලිය හැකිද? නැත්නම් ඒ ස්වාමී. ඔන්න එතකොට මේ පින්නතුන් සලකා ගන්න. අද මේ කිව්වේ ඊ타මත්ම වටිනා සූත්‍රයක් කියලා හිතා ගන්න මහා නිදාන සූත්‍රයේ විශේෂයෙන් ඒකට අර ඒකට අමූලික හැටියටයි අපි අර ඒක මූල සූත්‍රයේ පෙන්වුවේ. ඉතින් මේ කාරණා මේ පින්නතුන් ප්‍රායෝගික වශයෙන් මේවා අත්දකින තාක් මේවා නිකන් ඔය උගතුන්ගේ ඒවා වගේ හැටියට සලකන්නේ නැතුව තමයි මේ ධර්ම මාර්ගයේ අර කිව්වේ චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා මේ පරිසම්බද ධර්මය පාවිච්චි කරන හැටියට අපි මේ පින්නතුන්ට මතක් කරනවා. අද දින මේ පින්නතුන් වෙනද වගේ සෑහෙන පිරිසක් ඒ පොය අටසිය සමාදන් වුණ අනිත්‍යත් මේ යම් සීලයක් උඩ ඉඳගෙන මේ මගේ නිවනට උපකාර වෙන ධර්ම දේශනාවක් මේ අවස්ථාවේ ඇසුවා. එතකොට මේ යම් තාක් ඒක උපකාර කරගෙන මේ පින්නතුණු උත්සාහවත්ව තමන් කරන බණ භාවනා සාර්ථකින් බලාපොරොත්තු උත්තමාර්ථයන්ට මේ ජීවිතය දෙන පැමිණීමට මේ කුසල ශක්තිය මේ ධර්මශ්‍රම කුසල ශක්තිය හේතු වාසනා වේල ප්‍රාර්ථනා කරගෙන එසේම අවිචේසී ඩකනිට දක්වා යම්තා සත්ව කෙනෙක් මෙබඳු ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණය මේ කුසලයක් අනුමෝදන් වීමට කැමතිනම් අනුමෝදන් වීම තුලින් ප්‍රාර්ථනීය බෝධිගිනුතුන් මම ආමානිය සාක්ෂාත් කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරන මේ ධාතයන් එත්තාවතා චම්හිහි සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය සබ්බේ දේවානුමෝදි අමතං පදං ආකාශට්ඨා ජුම්මට්ඨා දේවානාගම සාසනං ආකාසට්ඨා ජිබුම්මට්ඨා දේවානාගා මහිද්දික ඒසනං ආකාසට්ඨා ජිබුම්මට්ඨා දේවානා පාචිනං දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා සූඛප්පත්තා ච නිසූඛා කප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච සූඛා නුකප්පත්තා නිදුක්ඛා භයප්පත්තා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාග සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන ඉමිනා නිබ්බාන සබ්බීතියෝ ඉවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ථි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ථි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සංඝානුභාවේන සොත්ථි භවන්තු තේ අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ තත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති නීවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිච්ඡතු.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්නතුන් අතරට පත්කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන්, ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.